අරහත්තු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම ඇඹිලි පිටියේ ආනන්ද මාගේ ගුරු පියාණන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා. මට ඉදා කියාගන්න බැරි වෙච්ච කොටසක් තියෙනවා. මොකද මගේ පළවෙනි වතාව මම එහෙම කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි. මගේ කතාව මම නැවත වතාවක් ඇසුවට පස්සේ මම දැක්කා මට කියවුණු නැති කොටසක් තිබුණා එතන. මට කියන්නම ඕන කොටසක්. ඒක තමයි ඒ දේශනාවෙන් මම කළේ මම ධර්මය අවබෝධ කරගත්ත විදිය සහ ඒ මග මම ආපු විදිය. අද මම පැහැදිලි කරන්නම් මම කොහොමද මගේ සිත මම නිදහස් කරගත්තේ කියන එක. ඇත්තටම පළවෙනියෙන්ම මම තේරුම් ගත්ත ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවෙන් මම නිදහස් වෙන විදිය ක්‍රම පියවරෙන් පියවර පියවර මම ඉදිරියට ආවේ. පුංචි කාලේ පුංචි දරුවෙක් ඉපදුනහම දරුවෙද්දී අපි බලන්න හොඳට බලන්න පුරුදු වෙන්න ඒ දරුවා හරිම ලස්සනයි, ප්‍රියමනාපයි, හරිම නිදහස්. පුතුමාකාර සතුටකින් ලස්සනට ඕන කෙනෙක් දැක්කාම හිත ඇදබඳ ගන්න විදියට ඉන්නේ. ටික කාලයක් යද්දී ඒ දරුවා කරන්නේ අඬන එකයි, අඬුවට පස්සේ කිරි ටිකක් බොනවා, ඊට පස්සේ නිදා ගන්නවා. ඒක තමයි එයාගේ දිනචර්යාව. කාලයක් එක්කම යනකොට එයා පුරුදු වෙනවා අම්මගේ මූණ දිහා බලාගෙන ඉඳලා ඒ ඇහැට ඇහැ රූපය දකින්න පුරුදු වෙනවා. ඊට පස්සේ එයා අම්මා කියනවා එයාට, මම ඔයාගේ අම්මා, ආදරෙන් හිස පිරිමදිනවා, කිරි පොනවා. එතකොට එයා ටිකෙන් ටික පුරුදු වෙනවා අම්මගේ උණුසුමට, අම්මගේ තුරුල්ලට. ওই විදිහට තාත්තා, එයාගේ සහෝදරයෝ, නෑදෑයෝ, අහල පහල අය ওই විදිහට එයා ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ටික ටික ප්‍රවිෂ්ඨ වෙනකොට තමයි අර පැහැදිලිව නිර්මලව තිබිච්ච සිතට පටන් ගන්නවා එකින් එක විඥාන. මව, පියා, සහෝදරයෝ, ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය, ඊට පස්සේ තමුන්ගේ ආගම, තමුන්ගේ ජාතිය, තමුන්ගේ රට. ඔතනින් එහාට තමයි පුද්ගලෙක් නිර්මාණය වෙලා දිගටම විවිධාකාර විඥානයේ ඉදිරියට යන්න පටන් ගන්න. ඊට පස්සේ gederinma අපි පුරුදු කරනවා දරුවට, දරුවෙක් විදියට අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් තරඟකාරී ජීවිතයක් පුරුදු කරනවා. එතකොට අපි gederinma යාට දෙනවා ද්වේෂය කියන එක, ආසාව කියන එක, තරඟකාරී ඒ හැම දෙයකින්ම යාව ඉදිරියට යවන්න අපි උත්සාහ කරන්නේ හොඳ දරුවෙක් කරන්න. නමුත් එතනින් තමයි බොහෝ වෙලාවට මේ ගොඩාක් දේවල් පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම අපිට එහෙම වැටහීමක් නැහැ මේ තුල මේ වගේ දෙයක් ගැබ් වෙලා තියෙනවා කියන එක. නමුත් අර ධර්මය අවබෝධ ධර්මය ගොඩාක් දුරට අවබෝධ කරගන්න උත්සාහ කරනකොට තමයි හිතෙන්නේ කොතනින්ද මේ පටන් ගන්න පටන් ගන්න කියන එක. ඊට පස්සේ මේ දාගත්තු දේවල් ස්වාමින්වහන්සේ කියනවා මමත්වේ අතහරින්න කියලා. ඇත්තටම බොහොම අමාරුයි ඒ දාගත්තු දේවල් එක පාටම අත්හරගන්න බෑ. මොකද මම නැති වෙනවට මම කැමතිව නෑ. මගේ ප්‍රබලම, මම කියන පුද්ගලයාට තියෙන ප්‍රබලම දේ තමයි මම. මම ප්‍රගුණ කරගන්න තමයි හැම කෙනාම උත්සාහ කරන්නේ. මම හොඳ කෙනෙක් වෙන්න, මම ධාර්මික කෙනෙක් වෙන්න, මම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ, හැම දෙයකම මූලිකත්වය තමයි මම. ඇත්තටම ඒ තුලින් බලනකොට ඒ දාගත්තු දේවල් එකින් එක ගලවලා අයින් කරනවට වඩා ගොඩාක් ලේසි. ඒ දේවල් ඒ විදිහටම තියෙන්න ඇරලා සත්‍ය මොකද්ද කියන එක තේරුම් ගන්න එක. අපේ ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා දෙනවා සත්‍ය මොකද්ද කියන එක. සත්‍ය පුද්ගලයක ආත්මයක් නැහැ කියන දේ. ඇත්තටම මුලදීම ඕක කියනකොට මටත් හරි ගැටලුවක් වුණා. කොහොමද එහෙම වෙන්නේ? මේ මම මිනිස්සෙක්, මට ඇස්කම් තියෙනවා, මට හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවා, එහෙම කෙනෙකුට කොහොමද මේ තුල ආත්මයක් පුද්ගලයක් නැහැ කියලා කියන්නේ කොහොමද කියන එක හරි පැටලිසාරගත තෘප්තියක් තිබුණා මට. ඉන් පස්සේ නැවත වතාවක් අර විදිහට මම කල්පනා කළා මොකක් හරි හේතුවක් නිසා තමයි මේ දේ කියන්නේ. ස්වාමීන් වහන්සේ කියන වචනවල සත්‍යතාවයක් තියෙනවා කියන එක මම හොඳට තේරුම් ගත්ත නිසා මම ඒ ගැනත් කල්පනා කරන්න පටන් ගත්තා. ඒ ගැන කල්පනා කරනකොට මට තේරුම් ගියා ඇත්තම අපි මිරිඟුවක් පස්සේ දුවන්නේ කියන එක. අපි ඉපදෙනවා කියනවා, අපි මැරෙනවා කියනවා, අපි ජීවත් වෙනවා කියනවා, ඒ හැමදේම අපි ඒකත් හදාගත්ත ඇත්තම විඥානය. අපි ඒක වර්ධලා ඒ ගත්ත නිසා තමයි අපි ඒ ඔස්සේම තරංගයකට දුවනවා වගේ මේ ජීවිත කාලය පුරාම මැරෙන තුරුම දුවන්නේ. නැවත වතාවක් අසෝකල්ලයක් වගේ නැවත වතාවක් උපදිනවා, දුක් විඳිනවා. සමහර විට සපයි කියලා ඉතන ජීවිතේ අන්තිම දුක් විඳින තත්යකටපත් වෙනවා. ওই විදිහට ඕකේ කෙලවරක් නැතුව අපි ඉබාගාත ඉතින් ජීවිතේ හතරක් නොදකින නිසා ওই විදිහටම යනවා. නමුත් ඒ අවස්ථාව තුල හොඳට තේරුම් අරගන්න බලන්න. දැන් ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවා කියලා කිව්වහම කවුද මම කියලා හොයන්න ඕනි ඉස්සෙල්ලාම. මම කොතනද ඉන්නේ කියන එක හොයන්න ඕනි. මගේ කොතනද මම කියන කෙනාට මට අයිතියක් තියෙන්නේ? මගේ අත් දෙකටද, මගේ කකුල් දෙකටද, එහෙම නැත්නම් මගේ සිතටද, මගේ ඔළුවටද? ගොඩාක් කල්පනා කරලා බලපුවාම ඇත්තටම මේ මම කියන පුද්ගලයා තුල මම කියලා මට ගන්න තැනක් කිසිම තැනක් නැහැ. ඔන්න ඕක තමයි පළවෙනිම වටහා ගැනීම, සත්‍ය වටහා ගැනීම. ඔය තුලින් තමයි මම ප්‍රවිෂ්ඨ වුණේ ධර්මය අවබෝධ කරගන්න. ඊට පස්සේ මට මේ ස්වාමීන් වහන්සේ කියන ධර්මය මට බොහොම පැහැදිලි වෙන්න පටන් ගත්තා. අර මම කියන කෙනා කවුද කියලා අඳුනගත්තට පස්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙයක් කියනකොට මට මේ පරිසරයත් එක්කලා බලනකොට මම හොඳට බැලුවා ගහක් දිහා. ගහ හොඳට සුළඟට හෙල්ලෙනකොට මහා විශාල උළඟකට හෙල්ලුණා. ගහ කවදාවත් කියන්නේ අද ගොඩාක් උළං තියෙනවා මට හරි අමාරුයි, මගේ කොළ ටික හැලෙයි, මගේ ගෙඩි ටික හැලෙයි, මල් ටික හැලෙයි, මට හරි අපහසුයි, ඒ නිසා උළඟ හමන්න එපා කියලා කියන්නේ නැහැ. උළඟ හමනකොට ගහ බොහෝම නිහඬව ඒ උළඟට මූණ දීලා බලාගෙන ඉන්නවා. ලොකු ඇසක් එනවා. ඒ ලොකු ඇසට මේ ගහ මුලට දෙමිනවා. ඒ දෙමිනකොට ඒත් කියන්නේ මට අමාරුයි, මට වැස්ස තද වැඩි, මගේ ගස් මගේ කොළ ටිකට මගේ ගස් මේ මල් ටික හැලෙනවා, මට කරදරයක් වෙනවා, ඒ නිසා වැස්ස වහින්න එපා, මට මේ විදියයි කියලා කියන්නේ. ඒ වගේම ඉර පායනවා තදට, ගහට ගොඩාක් ආලෝකය ලැබෙනවා, ගොඩාක් වේදනාවක් මට මේ විදියට ඉර පායන්න එපා කියලා කියන්නේ. බොහොම නිසල්මනේ බලාගෙන ඉන්නවා ඒ වෙන සෑම දෙයක්ම. ඇත්තරම මිනිස්සු විදියට ගත්තාම හරියටම මේ මම කියලා කෙනෙක් නැහැයි කියලා තේරුම් ගත්තට පස්සේ මේ ජීවිතේ ගලාගෙන යන මේ ජීවිත ගංගාව තුළ මොන තරම් හැලහැප්පිලි ආවත්, මොන තරම් ප්‍රශ්න මතුණා, ඇත්තටම ඒක ජීවිතේට ලොකු ගැටලුවක්, වේදනාවක්, මහා කරදරයක් කියන විදියට හැංගෙන්නේ. ඒක නිකන් ඔහි ගැටලු වෙනවා, වේදනාවල් එනවා, සතුට එනවා. ඒ හැම දෙයක්ම ඇවිල්ලා නිරායාසයෙන්ම තිබිච්ච විදිහටම නැති වෙනවා. නමුත් මේ කය බොහොම විසිලිවත්ව මේ හැම වෙන සෑම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම එතකොට මේ ජීවිතේට කිසි බරක් නැහැ. හරි සැහැල්ලුයි. ඒ වගේම තමයි අපි පුරුදු වෙලා ඉන්නවා. අපිට කවුරු හරි මොනා හරි කිව්වහම, අපි දැන් බණ අහන්න ගියාම අපි ආවන හැමපෑ ගොඩාක් තැන් වලින් අපි බණ අහන්නේ අපේ හිත සැහැල්ලු කරගන්න කියලානේ අපි ධර්ම දේශනාවකට සවන් දෙන්නේ. ඒ ධර්ම දේශනාවකට බොහෝ තැන් වලින් ඇහෙන ධර්මය අපි කරන්නේ මේ මනසට එකතු කරගන්න තවත් උපාදාන කොටසක් විතරයි. අපිට බොහෝම අඩුයි කියලා දෙනවා මේ මම ගැන සොයන්න, මම කියන්නේ කවුද, මේ පංච උපාදානස්කන්ධය අතහරින්න. ඔය කියනවට වඩා ගොඩාක් තැන් වලින් කියලා දෙන්නේ ජාතක කතාවක් ආශ්‍රයෙන්. එතකොට බුදුහාමුදුරන්ගේ කුමන හෝ දෙයක් ආශ්‍රයෙන් කියලා දෙනවා මිසක් මෙතනින් ගැලවිලා මේ සතුට, සදාකාලික සතුට සැනසුම හොයාගන්නේ කොහොමද කියන එක කියවෙනවා හරිම අඩුයි. කීප නාන්සල දෙතුන් දෙනෙක් ඉන්නවා. නමුත් ඒකත් අපිට අහන්න ලැබෙන්නේ ඉතින් අපේ තියෙන පෙර වාසනාවකට. ඇත්තටම ඉතින් ස්වාමීන් වහන්සේ ඒ කියලා දෙන දේ මම පළවෙනි වතාවෙත් කිව්වා, බොහෝම හිත සැහැල්ලුව, නිරවුල්ව මේ එක ධර්ම දේශනාවකින් කොටසක් ඇහුවත් බොහෝම දේවල් ගන්න තියෙනවා කියලා කිව්වා මම. ඒකයි මොකද අර අපි ගොඩාක් අහපු තැන් වලින් දේවල් වලින් අපේ මේ මනස පිරීලා තියෙන්නේ. ඒ පිරීලා තියෙනකොට මේ මායя ඉඩ දෙන්නේ නැහැ. මේ සත්‍ය වූ ධර්මය එනකොට ඒක වහනවා. එතකොට කියනවා නෑ ඕක නෙමේ සත්‍ය තියෙන්නේ මෙන්න මෙතන මෙතන ගොඩාක් පැහැදිලි කියලා තියෙන්නේ. ඔච්චර ගොඩාක් ගැඹුරට හිතන්න ඕනේ නෑ. මේ මනස විහිසවන්න ඕනේ නෑ. ඔච්චර ලොකු වදයක් විඳින්න ඕනේ නෑ. මේ කියලා දෙන මේ සරල දෙයක් කියලා අරගෙන ඔය විදිහට ගිහිල්ලා මේ ජීවිතය අවසන් කරන්න පුළුවන් කියන චේතනාවෙන් තමයි ගොඩාක් අය ධර්මයට අහුම්කම් දෙන්නේ. ඇත්තටම එහෙම නෙමෙයි. දැන් අපිට කල්යාණ මිත්‍රෙක් හම්බලා ඉන්නවා සමීගාට ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන සෑම අකුරක්ම සෑම වචනකින්ම අපිට ගත යුතු දේවල් තියෙනවා. හොඳට එක වැඩසටහනක් හොඳට නිරීක්ෂණය කරලා බලන්න අහක දාන්න එක වචනයක්වත් නැහැ. විහිළුවෙන් හරි පොඩ්ඩක් කේන්ති ගිහින් හරි කියන වචනයක් තුලත් ගොඩක් ගැඹුරු අර්ථ තියෙනවා. නිදසුණක් ගත්තත් මොන දේ කිව්වත් ඇත්තටම ඒක පසුකාලීනව තමයි තේරෙන්නේ. මුලදී නම් මටත් වැටහුන්නේ නැහැ. ගොඩාක් ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ ආපු ගමන් මගදී මට නොයෙකුත් බාධක එන්න වුණා. මේ ධර්මය අවබෝධ කරගන්න යද්දී මට තිබිච්ච පළවෙනි ප්‍රශ්නේ තමයි මම අතාරින්න මම උත්සාහ කළේ මම කවුද කියලා තේරුම් අරගත්තට පස්සේ. මම කොතනද ඉන්නේ, මම කියන කෙනෙක් මේ ශරීරය තුල නැහැ කියලා තේරිච්ච තැන ක්‍රමක්‍රමයෙන් මටත් නොදැනීම ඇත්තටම මම මාව අතුරුදහන් වුණා මම කියන චරිතය. නමුත් මේ ලෝකයේ තුල, මේ පෘථග්ජන ලෝකයේ තුල මම අතුරුදහන් වුණා කියලා මට ජීවත් වෙන්න බැරි කමක් නැහැ. වෙනදට වඩා හොඳට මට ජීවත් වෙන්න පුළුවන්. වෙනදට වඩා හොඳට මට මේ ලෝකයේ දිහා බලන්න පුළුවන්. මේ වෙනදට වඩා හොඳට මට ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේගෙන් අහනකොට හොඳට මට අහුම් කණ්ඩ දෙන්න පුළුවන්. හොඳට තේරුම් ගැනීමේ ශක්තිය තව තවත් මේ මම නැති තැන දිනු වෙනවා. මොකද මම ඉන්නකොට තේරුම් ගන්න අමාරුයි. මොකද ඉස්සෙල්ලාම ඉස්සරහට පනින්නේ මම. එයා ඉස්සරහට පනලා එයා හිතනවා මට මේක තමයි මේ කියන්නේ, මෙහෙමයි කියන්නේ කියන එක ටග්ගාලා කියලා ඒ මම අවබෝධ කරගන්න යන ටික වහලා දානවා. නමුත් එයා නැති තැන පුදුමාකාර සුවයක් තියෙනවා. කිසිම ගැටලු නැහැ. මොකද මෙයත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මේ සිංහල භාෂාවෙන් ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. මායත් එක්ක ජීවත් වෙනවා කියන එකට වඩා. ඉතින් ඒ නිසා දැන් මට කීප දෙනෙක් එදා කතා කරනකොට කිව්වා මම අපි ඉන්නේ මෙන්න මේ වගේ තත්යක, අපිට මේ මමත්වය අතාරින එක තමයි තියෙන එකම ගැටලුව කියලා. ගැටලුවට උත්තරේ තමයි සත්‍ය වටහා ගැනීම. සත්‍ය වටහා ගත්තට පස්සේ එකින් එක නූල් බෝලයක් ලෙහෙනවා වගේ ওই ගැටලු ටික ඒක හිතා ඉන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් මේක හිමින් ලේලා යනවා. හැබැයි නිතරම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන ධර්මය නිකන් එදා දවසේ අහලා ඉතරක් මදි. නැවත වතාවක් අහලා තියෙන ගැටලු විදර්ශනාවට ලක් කරන්න ඕනේ. විදර්ශනා කරනකොට සෑම මොහොතකම ධර්මය අවබෝධ කරගන්න තුරු ඒකට පුදුම කැපවීමක් ඇත්තටම කරන්න ඕනේ. මොන වැඩති වුණත් ඒක අතපසු වීමක් වෙන්නේ නැහැ. gedara වැඩ කරන ගමන් නිදා ගන්න යන වෙලාවට එන්න නැත්තම් නිදාසේ ඉඳගෙන ඉන්න වෙලාවට හරි සෑම මොහොතකම මේ ගැන හිතන්න. මොකක්ද මේ කිව්වේ? මොක ගැටලුවක් ආපු තැනකට හිත යොමු කරන්න. මෙන්න මේක තමයි මේ විදියට කිව්වේ. මෙහෙම මෙන්න මේකටයි මෙන්න මේකට උත්තරේ එන්න ඕනේ මේ විදියයි කියන. ඒක තුලින් තමයි මොකද ස්වාමින් වහන්සේ දෙන දේ ඒ විදිහට තමු හොයලා සත්‍ය හොයාගෙන අවබෝධයෙන් යුතුව ගත්තේ නැත්නම් තව අවුරුදු 50ක් 60ක් මෙතෙන්ට ඇවිල්ලා අපි ධර්ම දේශනාවල් ඇහුවත් අපි ඉන්නේ මේ තත්ත්වෙම තමයි. ස්වාමින් වහන්සේත් අපිට ධර්ම දේශනා කරයි, අපිත් අහයි. හැබැයි අපි අර සුන්දර වූ ස්ථානය නම් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මම ආසයි මම මොනව හරි යම් දෙයක් මම දැක්කනම් මම සතුටක් වින්දනම් ඇත්තටම මම ආපු දවස් ඉඳලා මම උත්සාහ කරන්නේ ඒ සතුට අනිත් අයටත් බෙදලා දෙන්න. කවුරු හරි ඉන්නවනම් ආසාවෙන් ඒ දේ ගන්න මම හරි ආසයි. මට තේරෙන විදිහට හරි මට කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඒ දේ කියලා දෙන්න. මොකද ඒක පුදුමාකාර සුවයක් මේ ජීවිතේ. ගැටලු නැති, දුක් වේදනාවල් නැති, බොහෝම නිශ්චල වූ ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් ඉතින් ඊට වඩා සුවයක් නෑ මේ ලෝකේ. ඇත්තටම දරුවෝ මම පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඇත්තටම මං හිතුවා ධර්මයට ප්‍රවිෂ්ඨ වෙනකොටත් මට මේ දරුවෝ, එතකොට මගේ මහත්තයා, මගේ අම්මා තාත්තා හැම මට ගැටලුවක් වෙයි කියලා. මේවෙන් මිදලා තමයි මම ධර්මය හොයන්න ඕනේ කියලා. ඒත් ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා මේ කිසිම දෙයක් මේ ගමන් මාර්ගයේ කිසිම ගැටලුවක් නෙමෙයි. මේක තවත් හයියක්. මොකද පෞල් ජීවිතයක් ගත කරන ගමන්, වැඩ කරන ගමන් මේක මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරගන්න එක පුදුම ශක්තියක් එනවා. මොකද කේන්තියක් එනකොට ඒක බලන්න පුළුවන් මම ඉදාගත්ත විදිහටද අද මේ දේ දකින්නේ. මේ ගැටලු හමුවේ ගැටලුත් එක්ක මේ පීඩනය මැද යනකොට කොයි වගේද මට මේකට මුහුණ දෙන්න පුළුවන්? මං අවබෝධ කරගත්ත සත්‍ය වෙනස් වෙනවද? මේ දේ හමුවේ මම සැලෙනවද? මේක මගෙන් ගිලිහිලා යනවද කියන එක. ඇත්තටම ඒක ලොකු සටනක්. ඒ සටනත් එක්ක ජීවත් වෙනකොට හොඳට තේරෙනවා මේ ගත්ත මේ ගැඹුරු ධර්මය කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. පහනක් දැල්වෙනවා වගේ දවසින් දවස දවසින් දවස ඒ ආලෝකය වැඩි කරගන්න තමුන්ට පුළුවන්. ඒක එතනින් නවත්තලා කියන්නත් පුළුවන් එක ස්ථානයක. එහෙම නැත්තම් දවසින් දවස ඒ දේ දියුණු කරගන්නත් පුළුවන්. ඇත්තටම මෙතෙන්ට ආවට මේ අවබෝධය ලැබනකොට ලැබුවට පස්සේ ගෙවෙන සෑම මොහොතක්ම නිකරුණේ ගෙවිල යන්න ඉඩ තියන්නේ නැහැ හිත. හැම තිස්සෙම ඒ ඔස්සේ තව තවත් තව තවත් තව තවත් සංඥා නිරෝධ වුණාට මොකද්ද අමුතු දෙයක් තුලින් ජීවිතේට පුදුම ආලෝකයක් ගෙනත් දෙනවා. ඒ ආලෝකය ගෙනත් දුන්න කියන ඒ ආලෝකය දිහා බලාගෙන සැනසෙනවා නෙමෙයි. මේ ධර්මය තුල තව තවත් තව තවත් කිනි දෙන්න පුදුමාකාර ශක්තියක් ආසාවක් ඇති වෙනවා. මුළු ගෙවෙන දවස පැය 24 පුරාම නිදියන මොහොත ඇරෙන්න අනිත් සෑම මොහොතක්ම ගත වෙන්නේ ඒ සුවය තුල, ඒ ධර්ම ආලෝකය තුල, ඒ ධර්ම ස්වභාවය තුල. ඒක උත්කෘෂ්ටයි. මට ඇත්තටම මේ ලෝකේ වචන නැහැ ඒ දේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම ගොඩාක් සන්තෝෂ වෙනවා මෙතන ඉන්න ගොඩාක් පින්වත් අය, ගොඩාක්ම ගොඩාක් පින්වත් අය. ඉතින් මෙතනින් එහාට යන්න නම් ස්වාමීන් වහන්සේගේ ධර්මය මේ විදියට අහලා විතරක් මදි, තව ගොඩාක් ප්‍රගුණ කරන්න ඕනේ, ගොඩාක් කැප වෙන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ට තියෙන කාල වේලාව වැඩි. ඇත්තටම මොකද අපි රැකියාවල් කරන අතරතුර බොහෝ දුක් ගැහැට මැද්ද තමයි මේ ධර්මය අවබෝධ කරගන්න අපි පාර කපා ගත්තේ, අවස්ථාව ලබා ගත්තේ. සමහර වෙලාවලට බස් එකේ යනකොට, එහෙම නැත්නම් මෙට්‍රෝ එකේ, ට්‍රේන් එකේ යන වෙලාවල වලට බොහෝ ශබ්ද බද්ද තියෙනවා. ඒත් මේ ධර්මය අහන්න ලෑස්ති වෙනකොට මම හිතාගන්නේ මොන ශබ්ද බද්ද තියෙනවද මට ප්‍රශ්නයක් නැහැ, මම ස්වාමීන් වහන්සේගේ ධර්මය ඉවර වෙනකම් මට අහන්න ලැබේවා කියලා. ඇත්තටම මොන තරම් කෑකෝ ගහලි මොන තරම් ශබ්ද තිබුණත් මට ඊට පස්සේ ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචන පටහැන පමණයි. මොකද ඒක තමයි තමුන්ගේ තියෙන අදිෂ්ඨානය, තමුන්ගේ තියෙන ආසාව. ඒ ආසාව හා කැපවීම තුලින් තමයි මේ ධර්මය ප්‍රගුණ කරගන්න ලැබෙන්නේ. එහෙම නැතුව එක දවසක් දේශනාව අහලා අපි ගෙදර ගිහිල්ලා අපේ ගෙදර තියෙන තුන් ගැටලුත් එක්ක මැදි වෙලා ප්‍රශ්නවල ඉඳලා ආයෙ නැවත වතාවක් ඊළඟ දවසේ එනකොට පොඩ්ඩක් මතක් කරගෙන ආයෙ ඇවිල්ලා එහෙම අහලා නම් අවදාවත් ස්වාමීන් වහන්සේ කියනවා වගේ මේ සසරින් එතර වෙන්න මේ උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කරගන්න නම් ලැබීම ලබා ගන්න නම් බොහොම අමාරුයි. ඉතින් මගෙන් තව මුකුත් ප්‍රශ්න අහන්න තියෙනවා නම් කවුරු හරි ඉන්නවා නම් අහන්න, මම පුළුවන් විදියට උත්තර දෙන්න. ඒක අර මම කියන කෙනා කවුද කියලා අවබෝධ කරගත්තාම ওই ගැටලුවට හොඳම උත්තරේ තමයි මම කවුද කියන කෙනා අවබෝධ කරගෙන. තමුන්ගෙන් හැමතිස්සෙම අහන්න. දැන් මම කියලා දැන් මගේ ශරීරය, මගේ ගෙදර, මගේ මහත්තයා, මගේ දරුවෝ, ඒ විදිහටනේ අපි හැමතිස්සෙම කියන්නේ මගේ. මම තමයි ප්‍රමුඛ ස්ථානයේ කොතැනට ගියත්. මම කවුද කියන එක අහනකොට තමුන්ට තේරුම් වෙනවා මම ලොකු මායාවක් තුල ඉන්නේ කියන එක. එහෙම කෙනෙක් නෑ ඇත්තටම. මම කියලා කියන්නේ කවුද? ඕ දැන් ඔබතුමියම කල්පනා කරලා බලන්න. ඒක ගොඩාක් සත්‍යවාදී විදිහට බැලුවොත් මම කියලා කෙනෙක් කොහොමද හොයාගන්නේ? දැන් මේ ශරීරය තුල මම කෙනෙක් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් අපි උපත්යෙන් අපිට දාපු විඥානය තුල උපාදානය කරගත්තු දේවල් තුන තමයි අපි ඉදිරියට එන්නේ. මම කියලා කෙනෙක් ගොඩ නැගෙන්නේ, දරුවෙක් කියලා ගොඩ නැගෙන්නේ, ගෑනු දරුවෙක්, පිරිමි දරුවෙක්, එතකොට ලස්සන දරුවෙක්, එහෙම නැත්නම් පොඩ්ඩක් පාටින් අඩු, ඔය වගේ විවිධ ආකල්ප දරන්නේ අපි දාගත්තු, අපි මේ ලෝකයේ විසින් ගොඩ නගාගත්තු, උපාදානය කරගත්තු කරුණු. එතකොට මම කියලා කෙනෙක් නැහැ කියලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉස්සෙල්ලා තමුන් බලන්න ඕනේ කොතනද මම මේ ශරීරය තුළ, කොතනද මගේ කියලා දෙයක් තියෙන්නේ ගන්න. අල්ලලා ගන්න පුළුවන් තියෙන තැනක් තියෙනද මගේ කියලා වාට කියන්නේ? ඒක තමයි අර මායාවේ ස්වභාවය. එයා මොකක් හරි එක පොයින්ට් එකක් තියලා වහලා තියනවා. නෑ, ඔයාට මම කියලා කෙනෙක් මෙතන කොතනක හරි තැනක ඉන්නවා කියන එක. අඩු ගන්න හිතන්නේ මම කියන එක හරි ඔයාලට කියනවනේ නේද? ඉතින් ඇත්තටම හරියටම මම කියන කෙනෙක් ශරීරය තුල නෑ, මගේ තුල නෑ කියලා තේරුම් ගත්ත දවසට ඔය ඒ සිතුවිල්ල ඉබේම ඔයාගෙන් අයින් වෙනවා. ඔව්, සමන් දීම තුන්නුට ඒක නැතුව යනවා. ඒකට ගොඩාක් උදව් වෙනවා. ඒක තමනුත් හැමතිස්සෙම බලන්න ඕනේ. මොකද ඕතන නැති කරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ කියන ධර්මය බොහොම සැහැල්ලු විදිහට ගන්න පුළුවන්. අර ඒ මමත් එක්ක ගන්න ගියාම තමයි ඕක සැහැල්ලුව ගන්න බැරි. හරි ගැඹුරු විදිහට තේරෙන්නේ. කියන්නේ කියන දේ තේරෙන්නේ නැතුව යනවා. මම කියලා කෙනෙක් නැතුව කොහොමද කවුද මේක තේරුම් ගන්න කියලා හිතනවනේ නේද? ධර්මය අහන්නේ කවුද මම කියලා කෙනෙක් නැතුව? ධර්මයේ වටහා ගන්න කවුද එතකොට අහන්නේ මේක කියලා හිතනවනේ? අන්න ඒක එතන තමයි මුලාව කියන එක තියෙන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවයි කියන එක තුල. තවත් එකක් තමයි ඔය දැන් ඔය කාලය කියන එක අපි හදාගෙන තියෙනවා. දේ දවල් රැය කියන එක. එතකොට තප්පරය, විනාඩිය, පැය, ඒ හැම දෙයක්ම මේ ලෝකයෙන් උපාදානය කරගත්තු දේවල් නේ. කවදා හෝ කවදා හරි දවසක නිර්මාණය වෙච්ච දේවල්. ඇත්තටම අපිට බලන්න පුළුවන් නම් ඒ කාලේ මම නැති තැන ඇත්තටම කාලයක් නැහැ, ලෝකයක් නැහැ, කිසිම දෙයක් නැහැ. දැන් ලස්සනට වතුර ගලාගෙන යනවා ගංගාවක්. අපි ඒ ගඟ දිහා බලාගෙන ඉන්නකොට අපිට හරි මනසට පොඩි සැහැල්ලුවක් එනවා නේ. අර තියෙන පොඩි පීඩන ගතිය අඩු වෙලා ඒ දිහා ගොඩාක් බලාගෙන ඉන්නකොට ලස්සනට ගලාගෙන යනවා. එතකොට අපි ගලාගෙන යනවා කියන වචනේ අපි උපාදානය කරගෙන තියෙන නිසා තමයි අපිට පේන්නේ මේක ගලාගෙන යනවා කියලා. ඊට පස්සේ ජලය කියන දේ අපේ උපාදානය කරගෙන තියෙන නිසා අපි දකිනවා ආ මේ ජලය කියන එක. එතකොට ඒකත් ඇත්තටම මිරිඟුවක්. මොකද ජලය කියන දෙයට අපි සිංහල භාෂාවෙන් කියනවා ජලය කියලා. ඉංග්‍රීසි වලින් කියනවා වෝටර් කියලා. ඉතාලි භාෂාවෙන් කියනවා ආක්වා කියලා. ඒ වගේ විවිධ රටවල් වල ඒ සම්මත කරගත්තු දේවල් වලට හදාගත්තු මේ ලෝකේ පවත්වාගෙන යන එක එක නම් තියෙනවා. එතකොට එතනින්ම තේරුම් ගන්න ඒකේ සත්‍යතාවයක් තියෙනවද කියන එක. ජලය කියන දෙයට ආරෝපිත නාමයක් නැහැ ඇත්තටම. වචන සියල්ලක්ම බොරු නම් බොරුයි කියලා හරියටම තේරුම් ගත්ත දවසට මේ ධර්මය කියන්නේ මොකද්ද කියන එක, මේ ස්වභාවිකත්වය කියන්නේ මොකද්ද, මේ අපේ උතුම් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හොයාගත්තු මේ ධර්මය මොකද්ද කියන එක තියෙන්නේ අන්න එතන. ඉතින් ඒක වටහා ගන්න ඇත්තටම හොඳ ඥාන ශක්තියක් තියෙන්න ඕනේ තමයි. මොකද ඒක මේ පොඩ්ඩක් ධර්මය අහලා අවුරුදු ගාණක් ධර්මය අහුවත් ඒක කරගන්න බෑ ඇත්තටම. හරියටම ඒක හිතලා තේරුම් අරගෙන විදර්ශනාව කරලා මේ ඥාන ශක්තියෙන් හරියටම පැහැදිලිවම කරගත්තේ නැත්නම් තාමත් අපි අර බන අහන තත්ත්වෙම තමයි ඉන්නේ. සම්මාද කියනවා ජලය නැහැ කියලා. ඉතින් ජලය නැහැ කියනකොට අපි හිතනවා ආ ජලය නැහැ. කොහොමද ජලය නැහැ කියලා කියන්නේ? ජලය කියන එකක් තියෙනවානේ. ඒක ඔන්න ගැටලුවක් වෙනවා. ඒක තේරෙන්නේ ඇත්තටම අර සත්‍යතාවයේ තේරුම් ගත්තට පස්සේ තමයි මොකද්ද මේ කියන එක කියන්නේ. ස්වාමීන් වහන්සේ ඊටපස්සේ ඊළඟ කියන වචනේ කියනකොටම මනසට වැටෙනවා ආ මේක තමයි කියන්නේ යන්නේ කියන එක. අන්න ඒ ತත්තට ප්‍රගුණ කරගන්න. මොකද ඒක කරන්න පුළුවන් තමුන්ටම තමයි. ස්වාමීන් වහන්සේ දෙන දේ අරගෙන ඒක තමුන් තමයි හිත ඇතුළට දාගෙන මේකේ හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද? මම උපාදානය කරගෙන ඉන්නේ දේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ තමයි. ගොඩාක්ම අර අපි උපාදානය කරගෙන ඉන්න දේවලුත් එක්ක අපි ඒවෙන් බැහැර වෙන්න කැමති නෑ. සත්‍ය ධර්මයේ කොච්චර පැහැදිලි කරලා දුන්නත් ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා රෑ වෙනකන් අපි උපාදානය කරගෙන ඉන්නවා නම් මෙන්න මේ දේ තමයි හරි කියලා අපේ හිත හැමතිස්සෙම කියන්නේ ස්වාමීන් වහන්සේගේ කියන දේවල් අහුම්කම් දෙනවා. මේ පැත්තෙන් අහලා මේ පැත්තෙන් පිටත් වෙනවා. හිත තුල කොයිලාවත් එතකොට රඳාපවතින්නේ නැහැ. මොකද රඳාපවතින්නේ ඇතුළේ වෙන දෙයක්. සත්‍ය උදයක් නෙමෙයි හිත ඇතුළේ පවතින්නේ. හිත ඇතුළේ පවතින්නේ ඔයාට කවදා හරි ඔබලට කවදා හරි වැටිච්ච උපාදානය කරගත්ත වැරදි මතයක්. ඒ වැරදි මත බිඳලා තමයි මේ සත්‍යතාවේ ජය ගන්න ඕනේ. ඉතින් ඒකට ඇත්තම වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේගේ බණ අහපු එක තමයි මම නම් කලේ. මමත් ඔබලා ඉන්න තැනම තමයි හිටියේ මුලදී. දැනට අවුරුදු 2කමාරක් විතර කලින් අහන සමහර අවස්ථාවල මට කිසිම දෙයක් මුලදී අහනකොට මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේගේ. හැබැයි මම මේ කියන සෑම වචනෙම මෙහෙම බොරුවක් කියන්න හේතුවක් නැහැ නේ. මොනවා හරි හේතුවක් ඔබ තමයි මේ වචනේ කියන්නේ කියන තද්ද සිතුවිල්ලක් මගේ හිත ඇතුළේ තිබුණා. මෙතන මොකක් හරි රහසක් තියෙනවා මේ ධර්මය තුල කියන එක. මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය තුල මොනවා හෝ හැංගිච්ච දෙයක් තියෙනවා. මට හැංගිච්ච දේ හොයා ගන්න ඕනේ කියන ලොකු ආත්ම විශ්වාසයක් ආවා. මම මේක හොයා ගන්නවාමයි කියේ. ඒක තුලින් තමයි මම ඉස්සෙල්ලාම මම තෝරගත්තේ මම කියන දේ. මම බැලුවා එක එක විදිහට ස්වාමීන් වහන්සේගේ බණ අහලා එක එක පැති වලින් ගිහිල්ලා මේක තේරුම් ගන්න පුළුවන්ද මොකද්ද මේ කියන්නේ කියන හොඳ අවබෝධයක් ආවා. ස්වාමීන් වහන්සේ කියන දේවල් හොඳට තේරෙනවා. හැබැයි අවබෝධය තිබුණට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ගැටලුව තුල හිටිය මම සෑහෙන දවසක් ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම කිව්වේ අවබෝධ වුණා වගේ හිටියට කතා කළාට අවබෝධය විතරක් මදි. ඒක සැබෑවටම දකින්නත් ඕනේ කියන එක. අන්න ඒ වචනේ කිව්වට පස්සේ මම බැලුවා ඔව් අවබෝධය විතරක් මදි. අවබෝධය කියන්නේ නිකන් හිස් වචන ගොඩක් විතරයි. මම මේකේ සත්‍යතාවය දකින්න ඕනේ. මොකද්ද මේ කියන්නේ කියන එක. ඒ දෙකම එකට එක හා සමානව තමුගේ තියෙන උත්සාහවන්තකම වීරය මේකට තියෙන ආසාව සහ කැපවීම ඔය තුන හතරම එකට එකතු වෙච්ච තැන තමයි මේක ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. මේ අලුත් ලෝකයක් බලන්න පැය 24 පැයෙන් ඉහා 25 වෙනි පැයක් තියෙන ලෝකයක් බදකින්න මේ පෘථග්ජන ලෝකයෙන් මිදිලා මේ ලෝකේ ලස්සන දකින්න ස්වභාවික ලෝකය දකින්න ඇතරම ඒ ස්වභාවික ලෝකයේ දකින්නකොට හිතනවා අනේ මම මොන තරම් මෝඩ සිතුවිලි ගොඩක් මැද්දේ මොන තරම් දුක්ඛිත තැනකද මෙච්චර කාලයක් ජීවත් වුණේ කියලා. හැබැයි සතුටක් තියෙනවා මට සෑහෙන කාලයක් තව ජීවත් වෙන්න පුළුවන් කියන එක. මේ සතුටත් එක්ක අඩු ගානේ මම මේ වයසේදී හරි මම මේක අවබෝධ කරගත්තා. මට මෙතනින් එහාට මේ ධර්මයේ තව තවත් දියුණු කරගන්න මට ශක්තිය ලැබෙනවා කියන පරමාර්ථය අදටත් මගේ දිහිතේ තියෙනවා. මොකද මෙතනින් ඉවර නෑ. මේක මේ සත්‍යයට ආවා කියලා මෙතනින් ඉවර නෑ. සදාතනිකව ජීවිතේ කය බිඳිලා යනතුරුම මේ තත්ත්වය තියෙනවා. තවත් ගැටලු තියෙනවා නම් කවුරු හරි ආවිදිරපත් කරන්න. තවත් හිත සැහැල්ලු කරගෙන ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. මේ මොහොත කියන දේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම මේ මොහොත කියන දේ තුල ජීවත් වෙනකොට ඒ මොහොත කවුරු හරි දකින්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් මේ මොහොත කියලා දෙයක් තියෙනවයි කියලා ඒකත් ඇත්තටම සත්‍යතාවයක් නෙමෙයි. නමුත් මොහොත තුල ජීවත් වෙනකොට අපි අනිත් හැම දෙයකින්ම විදිලා මේ මොහොත තුල ඉන්නකොට හරි කැම්පක් හිතකින් ඉන්නේ. මොහොත හොයනවා. මොහොත කොතනද තියෙන්නේ කියන එක මොහොත තුල ජීවත් වෙනකොට. අර තියෙන ഘോഷාකාරීත්වය මේ හිතේ තියෙන ഘോഷාකාරීත්වය එතකොට ටිකක් අඩු වෙනවා. එයා ටිකක් ඇහුම්කන් දෙන්න පුරුදු වෙනවා. ඔය ඇහුම්කන් දෙන්න පුරුදු වෙනකොට හිත ටිකක් මෙල්ල කරගෙන මේ ධර්මය අහන්න පුරුදු වෙනකොට ඇත්තටම එයා ටික ටික මේ ධර්මයට ආස වෙනවා. අර මුලදී තිබිච්ච ප්‍රචණ්ඩ ගතිය නැති වෙලා යනවා. මොකද එයා දන්නවා ඊට පස්සේ මෙයා කවදා හරි දවසක මේ ධර්මයේ ජය අරගෙනම තමයි පස්ස බලන්නේ. මොකද මෙයාගේ ලොකු වීරයක් තියෙනවා කියන එක. එයාට තේරුණොත් නෑ මෙයා මේ නිකන් අහනවට තමයි මේක අහන්නේ, එච්චර වුමනාවක් නෑ, එච්චර ධෛර්යයක් ගන්නෑ කියලා හිතුනහම එයා කරන්නේ තව තවත් තමුන්ගේ තියෙන ආත්ම ශක්තිය ආපස්සට අදින එක තමයි කරන්නේ. ඒකට ඉඩ දෙන්න එපා. හැමතිස්සෙම තමුන්ගේ තියෙන ධෛර්යය වැඩි කරගන්න, මේ ආසත්ත බව වැඩි කරගන්න. මේ ගඟෙන් ඉගොඩ වෙනතුරු ස්වාමීන් වහන්සේගේ ධර්මය අත්‍යවශ්‍යයි, මේ වචන අත්‍යවශ්‍යයි. ඇත්තරම මේ ගඟෙන් එතර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේගේ ධර්මය, මේක ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ධර්මය නෙමෙයි, මේ ලෝකේ තියෙන ස්වභාවිකත්වයේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ හැමතිස්සෙම. මේක ස්වාමීන් වහන්සේගේ ධර්මය කියලා කියන්න බෑ. හැබලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්මය නෙමෙයි. ධර්මය දැක්කට පස්සේ තමයි ඒ සිතුවිල්ල එන්නේ. ඒ දකින්න තුරුම අපි දකින්නේ මේක ඇඹිලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දිහා අපි බලන්නේ මේ බුදුහාමුදුරන්ට මල් පහන් පූජා කරලා වඳින්නේ අපේ හිතේ ඇඳිලා තියෙන රූපයක් එක්කලා. නමුත් මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ අපි දකින්න බුදුහාමුදුරුවෝ මේට වඩා විශිෂ්ටයි. ඒක රූප වලින් කියලා දෙන්න තේරෙන්නේ නැහැ, වචන වලින් කියලා දෙන්න තේරෙන්නේ නැහැ මට. ඒක මහා අනුභවනීය දෙයක් ඒ දකින්න බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ දකින්න උත්සාහ කරනවා නම් මේ පුංචි වීරයකින් නම් බෑ. මොකද මම ඒක හොඳටම දන්නවා. බොහොම කැපවීමකින් බොහොම ආශාවකින් ඒ දේ කරන්න ඕනේ. ඉතින් මේ ලැබිලා තියෙන උතුම් අවස්ථාවක්. මොකද හොඳ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්, කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ලැබිලා ඉන්නවා. සත්‍ය වූ ධර්මය අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච ධර්මය ශ්‍රවණය කරලා ඒ උතුම් වූ නිර්වාණ ශක්තිය ලබා ගැනීමට ඔබ සැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා.